그걸 구기타고 말했대.
사바하부투마니 마마 아드디나 비셰셈 사투르테 팟테나와 아파 갈라 디스트릭케 아페마 가루 라메시 파디라나 매티투마 사우케 아마테 두레테 팟티민 파수와 එම අමාත්‍යංශගෙන මක් පැවසීමට අවස්ථාව ලැබීම ගැන මම මුලින්ම කතා කරන්න යන්නේ එතුමා දන්නවා එතුමාගේ පියාණන් සිටි කාලයේ සිට මේ සියලට ඉතාම උදව් කරා ලංකාවේ තියෙන තෙවෙනි විශාලතම රෝහල මුළු දකුණු පළාතටම කටයුතු කරන විශාලතම රෝහල 1982 දී ආරම්භ කරපු කරාපිටිය රෝහල එය අතිශයින්ම විශාල ජනතාවකට දකුණු පළාතට විතරක් නෙවෙයි සබරගමුව මොණරාගල ආදී ප්‍රදේශවලින් පවා ජනතාව පැමිණ විශාල වශයෙන් සේවය ලබා ගන්නා රෝහලක්. රෝහලේ විශාල ලෙස කරුණු කටයුතු තියෙන අතර එතුමා මං හිතන්නේ මේ සඳහා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා මේ සඳහා එතුමාගේ අවධානය අනිවාර්යයෙන්ම යොමු කරමින් උදව්පත් කරාවි කියලා. එතුමා දන්නවා මේ කෑන් ලැබ් එක පැරණි වන අතර නිතර නිතරම ඒක බ්‍රේක් ඩවුන් එකට යනවා. ඒ නිසා දකුණු පළාතර ඇති එකම ලැබ් එක බැවින් එන්ජියෝග්‍රෑම් ස්ටෙන්ස් සඳහා වසරකට වැඩි පොරොත්තු ලේඛනයක් දීර්ඝ වශයෙන්ම ඉදිරියට යමින් පවතිනවා. ගරු ඇමතිතුමනි, ඔබතුමා මං හිතන්නේ අපි ජාත්‍යන්තර වශයෙන් කරන ලද ඉල්ලීම් වලට අනුව හෝ අපිට මේ දෙවැනි වර එකක් ලබා දීමට උත්සාහ කරනු ඇතැයි මම විශ්වාස කරනවා. ඉතින් ඊළඟට ළමා රෝහල. ඔබතුමා දන්නවා අපි විශාල ළමා රෝහලක් පටන් ගන්න සියලු කරුණු කාරණා ලෑස්ති කරා. ඒක ෆයිලින් කරලා ඒකට මුල්ගල් තියලා ගාල්ලේ මහමෝදර ළමා රෝහල. නමුත් එම අපේ රටේ මේ ආර්ථික පසුබෑම උඩ අපිට ඉදිරියේදී ඒක කරගන්නට අපහසු තත්යකට පත් වුණා. මං හිතන්නේ ඔබතුමාට පුළුවන් වේවි කියලා ඉදිරියේදී අපි සියලු දෙනා එකතු වෙලා මේ මහමෝදර මාතෘ නිවාසය දරුවන් වෙනුවෙන් තියෙන ස්ථානය අපිට හරිගස්සලා අපේ රටේ අහිංසක දරුවන් වෙනුවෙන් ඒ අවස්ථාව ලබා දෙන එක. ඒ වගේම ගරු ඇමතිතුමනි, මේ දිනවල ගැබිනි මව්වරුන්ට අවශ්‍ය විටමීන වර්ග වල අඩුපාඩුවක් තියෙනවා. ඔවුන්ට යකඩ ඇතුළු අවශ්‍ය විටමින් වර්ග සායනවලින් නොලැබී යෑමේ තත්ත්වයක් තියෙනවා. ඉතාම අහිංසක දුප්පත් මිනිසුන්ට ඒවා මිලදී ගැනීමට වත්කම් නොමැතිකමින් අපිට ලැබෙන සිටින දරුවන් වෙනුවෙන් මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඉතා ඉක්මනින්ම මේ කැල්සියම් පෙදිසහ විටමින් වර්ග මේ සෑම MOH කාර්යාලයක් කරාම ලබා දෙන්නට කටයුතු කරන්න ඔවුන්ට පිටතින් ගැනීමට අපහසු නිසා. ඊටත් වඩා භයානක දෙයක් ගරු ඇමතිතුමනි, ගැබ්ගල පිළිකා වැළක්වා ගැනීම සඳහා දරියන්ට ලබා දෙන එන්නත ඒ ඉතාම වැදගත් අපිට කවදාවත් හදාගන්න බැරි පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා. මේ ගැබ්ගිල බලකා ගන්නට ළමයින්ට ලබා දෙන තරුණ ගෑනු ළමයින්ට සඳහා ලබා දෙන මේ එන්නත නිසා පිළිකා නැමැති භයානක රෝගයෙන් පීඩාවට පත් වෙන්න වෙයි කියලා හිතන දරුවන්ට ලොකු යහපතක් ලැබෙනවා. ඒකත් මම අනිවාර්යයෙන්ම දන්නවා. ඒක ඔබතුමා විශේෂයෙන් මම ඔබතුමාගෙන් ඉතම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ හැමෝම මෙතන කියවනවා මැල් නියුට්‍රිෂස් මන්ද පෝෂණේ ළමයින්ට. මම බොහොම දුක් විඳලා බොහොම මහන්සි වෙලා එක්තරා බිස්කට් සමාගමක් එක කතා කරගෙන අධිපෝෂණය බා එකක් ඒක ප්‍රෝටීන් අඩංගු බා එකක් මේ සියල්ලම සාදා ගැනීමට කරා. ඒක අපිට නිකන් කරේ නෑ ගරු ඇමතිතුමනි. ඔබතුමා එන්න කලින් ඔය අමාත්‍යංශේ ලේකම් තුමන්ලාට ඒව ඉදිරිපත් කරලා කීප තැනකින්ම මේක ටෙස් කරලා මමම කිව්වා දරුවන්ට දෙන දෙයක් හින්දා අපිට මේක හරියට ටෙස් කරලා ඕනේ. මේක දරුවන්ට වටින දෙයක්ද කියලා හොයලා බලන්න. සියල්ලම අනුමැතිය ලැබුණාට පසු දරු ඇමතිතුමනි මේක නොමිලේ ලබා දෙන්න යන නිසා ඒ වගේම අපි තෝරාගත් දිස්ත්‍රික්ක කීපයකට මේ දරුවන්ට මේ අධිපෝෂණීය බාර් එකක් ලබා දෙන්න පෙර පාසල්වල සූදානම්. හදිස්සියෙම ඒක නතර කරලා මේක මේ ලෝක පෞල සංවිධානයකින් කියලාලු මේකේ සීනි වැඩි තෙල් වැඩි. ඉතින් මං කිව්වා එහෙමනම් ඒ සංවිධාන වලට තියෙනවනේ ඊට වැඩිය හොඳ බාර් එකක් ගෙල්ලා මේ ළමයින්ට දෙන්න. මොකද්ද ඒගොල්ලන්ට මේ හදිස්සියෙම ඇති වෙච්ච සීනි නැති පිටි නැති තෙල් නැති එකක් හොයාගන්න හදන්න අමාරුයි. මේක මේක හරිම අසාධාරණයක්. මේක හදලා අවසානයේදී මේක වීසි කරන්න සිද්ධ වුණෝතින් මේක වීසි කරන්න සුදුත් විශාල අපරාධ. ඒ වගේම ගරු ඇමතිතුමනි මම හැමතිස්සෙම කතා කරා මේ කවුළුව කියන ප්‍රොජෙක්ට් එක ගැන. අපේ දරුවෝ අතන මෙතන දාලා යනවා. පොලිසියවල් වලට ගියන් ගිරිහිල්ල කොහෙද ඒගොල්ලෝ තියන්න තැනක් පොලිසිය තියෙනවද දරුවන්ව? බලවන් තියාගන්න තැනක් තියනවද? ළමා නිවාසයකට යවන්න වෙන්නේ පරිවාසයට ගිහිල්ලා උසාවියට ගිහිල්ලා. ඊට කලින් දරුවට රැකවරණේ දෙන්න කිරිබොන දරුවෙක් නම් ඒ දරුවට පිටි ටික හදලා දීලා ඒ දරුවව බලාගන්න සුරකුම් මධ්‍යස්ථානයක් අපිට ඉතාම අවශ්‍යයි. එම නිසාමයි ගරු ඇමතිතුමනි රටේ තියෙන ආර්ථික තත්ත්වය බැලලා මං කිව්වේ නෑ අපිට වෙනම බිල්ඩින් ගහන්න, මේවට වෙනම නිලධාරීන් දාන්න. එවැනි අවශ්‍යතාවල් තිබුණත් අපි පිරිමහගෙන මේ වැඩේ කරන්න තමයි සෑම දිස්ත්‍රික් රෝහලකින්ම අපිට කුඩා ස්ථානයක් වෙන් කරලා දුන්නොතින් ඒක මේ ඒක ඔබතුමා එක එක තුල අපි මේ පයිලට් ප්‍රොඩක්ට් ටික කරගෙන යන්න. විශේෂයෙන්ම ගාල්ල මහනුවර අම්පාර වැනි දිස්ත්‍රික්කවල මෙවැනි තත්ත්වයක් උදා වූවොතින් මුළු ලංකාව පුරාම තියෙන රෝහල් වලට මේක කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ දරුවව බාර අරගෙන දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සම්පූර්ණ විග්‍රහයක් කරලා සතියක් වගේ ඇතුළත පුළුවන් මේ දරුවා නිරෝගී දරුවෙක්ද, මේ දරුවාට දෙමව්පිය කොහෙද ඉන්නේ, එවැනි දේවල් ඒක තනිකරම ප්‍රොබේෂන් එක සහ පොලිසිය සහ ළමා ආරක්ෂක අධිකාරිය එකතු වෙලා කළ යුතු දෙයක්. දැනට අපි කියනවා මේ වගේ ළමයි ඉන්නවා. ඒ වගේ මේ දරුවන් සමහර දරුවන් ඒ ළමා නිවාසවලට ගේනකොටම ගැබ් අරගෙන ඒගොල්ලොන්ට වෙලා තියෙන හරිම අසාධාරණයක්. අහස පොළොව හුලන්නේ ඒගොල්ලොම රේප් කරලා. රේප් එකකින් පස්සේ තමයි ඒගොල්ලන්ට ඒ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. ඒ ළමයා දන්නේ නැහැ කවුද මගේ මේ දරුවගේ පියා කියලා. එවැනි ළමයින්ට ඒ දරුවා ලැබිලා ඉදිරියට යනකල් ඒගොල්ලන්ට අපි රැකවරණයක් ලබා දීමට කටයුතු සකස් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා ගරු ඇමතිතුමනි. මොකද මේ අහිංසක දරුවන්ට සොයා බැලීමට කෙනෙක් නැහැ. කෙලින්ම ළමා නිවාසයකට ගියාම
ගරු ඇමතිතුමිය මිනිත්තු දෙකක්
මගේ කතාව ඉක්මනින් ඉවර කරන්න අවශ්‍ය නිසා ඒ වගේම ඇමතිතුමනි අපි එල්පිටියේ රෝහල ගැන ඒක පළාත් සභාවෙන් තමයි පාලනය වෙන්නේ. නමුත් ඒක පැත්තක සම්පූර්ණයෙන්ම වහල දිරාපත් වෙලා ඒක කඩා වැටෙන්න සූදානම් වෙලා. මම දන්නවා ඔබතුමාගේ කාලයේදී ඔබතුමා ඉතාම ආදරය කරන මිනිසුන් ඉන්නල් පිටී ජනතාව වෙනුවෙන් මේක හරිගස්සලා දෙයි කියලා. ඒ වගේම බලපිටියේ බෙන්තර දක්වා තියෙන අර ඇල මාර්ගයේ සම්පූර්ණයෙන් බ්ලොක් වෙලා බරව රෝගේ දිගෙන් දිගටම දිනෙන් දිනම වැඩි වෙමින් පවතිනවා. මොකද මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තමයි මේකේ බලයක් තියෙන්නේ. ඒකත් ඔබතුමා අපිට හරිගස්සලා දෙයි කියලා. තව බොහෝ දේවල් කියන්නට තියෙනවා. මම අපේ ගරු රමේෂ් පතිර වෛද්‍ය සමය රමේෂ් පතිර මෙතුමාට සුබපතමින් මගේ කතාව නිහඬ කරනවා.
බොහොම ස්තුතියි ගරු මරික්‍රමන්තුමා.
සභාපතිතුමනි මේ ඇමතිතුමා අලුත් ඇමතිවරයකින්දා හිටපු ඇමතිතුමාගේ හොරකම් වංචා දූෂණ ගැන මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. වැඩක් නැහැ, මෙතුමාට උත්තර දෙන්න බෑ. මෙතුමා හොරෙක් කියලා හැඟෙන්නේ නැති නිසාත් මම අද කතාවක් නොකර ඇමතිතුමා ඔබතුමාට ප්‍රශ්න කිහිපයක් තමයි යොමු කරන්න යෝජනා දෙකක් එක්ක. පළවෙනි එක තමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදී ගැනීම වලින් සැපයුම් කරුවන්ට කොපමණ මුදලක් ගෙවන්න තියෙනවද? දින 45 60 90 360 කියලාදී. මොකද හේතුව මේ ජනාධිපතිතුමාගේ අයවැය දත්ත විද්‍යාවක් කරලා තියෙන්නේ. බොරු ගණන් ඉලව් දාලා තියෙන්නේ. අපේක්ෂිත ආදායම බොරුවක්. වියදමත් බොරුවක්. මොකද මේක ප්‍රපෝසල් නේ, ඉම්ප්‍රෙස් එක නෑ. ඒ නිසා ඉටපු ඇමතිතුමා අපි දන්නවා හදිසි මිලදී ගැනීම කියලා සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී අරගෙන බාල බෙහෙතුයි මිනි මරණ බෙහෙතුයි ඔක්කොම මිලදී අරගෙන ඊට පස්සේ ඔක්තෝබර් මාසේ කියන හදිසි මිලදී ගැනීම නැවතුවා කියලා. නොවැම්බර් දෙසැම්බර් වල ගන්න නෑනේ ඕඩර් දීලා ඉවරයි ඒ කාලේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඔබතුමා හදිසි මිලදී ගැනීම කරන එකක් නෑ කියලා ඉවරලා. මොකද හේතුව දැන් නිසියාකාරව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා නම් ලංකාවේ ඉස්පිරිතාල ටික නෙට්වර්ක් කරලා මොන මොන ජාතියේ කට්ටිය ඇවරේජ් අවුරුද්දකට එනවද කියලා ඉවරලා ඒවට යන බෙහෙත් ප්‍රමාණය මොකද්ද කියලා තිබ්බනම් මේ හදිසි මිලදී ගැනීම කරන හොරකම් ටික නවත්තන්න පුළුවන්. එතකොට නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් නිසි වෙලාවට ගෙන්නන්න පුළුවන්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේක ඔබතුමා කියයි කියලා ඉවරලා. මොකද එතකොට මේ ගෙවන්න තියෙන මුදල් ගෙවන්නේ එන අවුරුද්දට දාලා තියෙන ඇලකේෂන් එකෙන්ද? එතකොට ඒ ඇලකේෂන් එකෙන් මේ මුදල් ගෙවුවොත් එහෙම එන අවුරුද්ද බෙහෙත් මිලදී ගන්න සල්ලි කොහෙන්ද කියන එක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඊළඟට ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කරන ඖෂධ නිෂ්පාදකයන්ට ගෙවන්න තියෙන මුදල් කොච්චරද කියලා ඔබතුමා මේ සභාවට සඳහන් කරනවා නම් මම කැමතියි. එහෙම අමාරු නම් මේ මම ලිඛිත ප්‍රශ්නයක් යොමු කරන්නම් ඔබතුමාට. ඊළඟට දැන් ඉන්දියන් ණය ආධාර මත කොච්චර ප්‍රමාණයකට සම්පූර්ණ ප්‍රමාණයම ගෙනාවද? මට මතකයි මාස ගණනාවකට කලින් කෝප් කමිටුවකට NMR එක ගෙනාවම සමහර මේ බෙහෙත් වර්ග වලට 1000 වතාවක් ටෙන්ඩර් කරලා තිනවා. Tamanට කැමති ආනකම් අපි දන්න තොරතුරු අනුව නම් මේ වෙනකොටත් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ ඩොලර් මිලියන 200ක් විතර පාවිච්චි කරලා නැහැ කියලා තමයි ආරංචිය. මේක ඇත්ත නැත්ත ඔබතුමා කියනවා නම් මම කැමතියි. ඊළඟට මේ වෛද්‍යවරයෙක් වන ඔබතුමා තාම මාසයයිනේ මේකේ තියෙන ගැටලු ගැන මොනවද කියලා මේ ජනතාවට දැනුවත් කරනවා නම් ඔබතුමා කිව්වා මේකට සහයෝග දෙන්න කියලා. ප්‍රවාහන පහසුකම් වල ප්‍රශ්න තියෙනවා, මානව සම්පත් වල ප්‍රශ්න තියෙනවා. මොකද දැන් මගේ ආශ්‍රිත ඉස්පිරිතාල තුනක් තියෙනවා. ඉතින් මේ ගැටලු පිළිබඳව ඔබතුමා නිසි වார்த்தාවක් මේ නිලධාරීන් දෙනේවට අමතරව හොයලා බලලා ඉදිරිපත් කරනවා නම් වඩා හොඳයි කියන එක තමයි මගේ හැඟීම. හැබැයි ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා මේ බෙහෙත් වර්ග 60ක් තමයි හිඟ තියෙන්නේ කියලා. ටිකක් හොයලා බලන්න බෙහෙත් වර්ග 200ක් පමණ හිඟතාවයක් තියෙනවා කියලා තමයි ආරංචිය. ඉතින් මේ පිළිබඳව හරි ඒව ටික මේ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඊළඟට වසරකට ශල්‍ය කර්ම වෙනුවෙන් අවශ්‍ය මෙවලම් පහසුකම් කොච්චරද කියලා ඉවරලා ඔබතුමා මේ සභාවට සහ මන්ත්‍රීවරුන්ට දැනුවත් කරයි කියලා මම මේ යෝජනා කරනවා. ඊළඟට තමයි දැන් මේ වසර අවසාන වෙනකොට කල්ලු කිත්වන බෙහෙත් වලට ඉන්වෙන්ටරියක් අරගෙන දෙක කරන්නේ. ඒ ඉන්වෙන්ටරිය ගත්තොත් ඒක රිප්ලේස්මන්ට් එක මොකද්ද, ඒ රිප්ලේස්මන්ට් එක කරන විදිය මොකද්ද කියන එක පිළිබඳව ඉදිරිපත් කරන්න කියලා ඉල්ලමින් මම අවශ්‍ය නම් මේක මේ ලිඛිත ප්‍රශ්නයක් විදිහට ඔබතුමාට යොමු කරන්න. ඒ වගේම මම යෝජනා කරන ඔබතුමාට මම ඊයේත් කිව්වා දැන් අපි අලුත් වෙළඳපොළවල් වලට අතුල් වෙන්න ඕන. කොළඹ නගරයේ අක්කර 900ක් තියෙනවා නාගරික වතු නිවාස තියෙන තැන්. එතකොට මේ අයව රීලොකේට් කරන ගමන් මූල්‍ය ආයෝජන කලාප සහ තොරතුරු ජාක්ෂණ ආයෝජන කලාප දාන ගමන් මෙඩිකල් ටුවරිසම් තව ප්‍රවර්ධනය කරන්න මේ ඉඩම් අරගෙන UDA එකෙන් මේ ඉඩම් අරගෙන UDA ගත්ත කතා කරලා තව ඉස්පිරිතාල දාන්න දෙන්න මාලදිවයිනට මෙහෙ හොඳ වෙළඳපොළක් හදන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ යෝජනාව ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඊළඟට තමයි මේ අංගන මානසික විද්‍යායතනය තවදුරටත් එතෙන්ට අවශ්‍යද කියන එක නැවත කල්පනා කරලා බලන්න. මොකද ඒ කාලයට ගැලපෙනවා ඒක එතෙන්ට හොඳයි, අදට ගැලපෙන විදියට ඒක පාදුක්ක පැත්තට ගෙනියන්න ඕනද, ඒ ඉඩම්වල වාණිජ වටිනාකම් එක්ක නගරයේ සීග්‍රේන් වර්ධනය වීමත් එක්ක ඒක අවශ්‍යද කියන එක කල්පනා කරන්න. මොකද ඒක සමහර වෛද්‍යවරු බය කරනවා ඒකට අත තිබ්බොත් මැරෙනවලු. ඉතින් කවදා හරි මැරෙනවනේ කොහොමද? ඉතින් ඒ නිසා ඔබතුමා ඒ පිළිබඳව තීන්දුවක් ගන්න කියලා ඉවරලා. මොකද මම ජනාධිපතිතුමාට යෝජනා කරාම ජනාධිපතිතුමා එකඟ වුණා. ඉතින් ඒ පිළිබඳව තීන්දුවක් ගන්න කියලා ඉල්ලමින් ඊළඟට මේ වෛද්‍යවරුන්ගේ මේ වෛද්‍යවරුන්ට ගහලා තියෙන අසීමිත ටැක්ස් එක නිසා සිදුවෙන බුද්ධිගලණයෙන් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම නතර කරන්න අඩුම ගාණ ජීවන වියදම් ගැලපීමකින් හරි ඒ ටැක්ස් එකේ කොටසක් මොකද පුද්ගලික අංශයනුත් ගෙවනවා ඒ වගේ ක්‍රමයක් ගේන්න කියලා යෝජනා කරමින් මේ ඉමුනෝග්ලොබින් ගැන මම කතා කරන්න යන්නේ නැහැ ඇමතුමා. මොකද සෑහෙන වෙලා යනවා සහ ඒක කරපු අය මේ ඒකේ මේ 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 ඒ පිළිබඳව විශේෂයෙන්ම චිත්‍රපටියක් වාර්තා වැඩසටහනක් කරන්න කරපු සමීක්ෂණයක මේ පරිශ්‍රණයක ෆයිල් එක තියෙන එකින් එක මම ඔබතුමාට අද කියන්න ඇමති බේරනවා මේකේ. ඇමති බේරනවා මම අහනවා මේ ගෙවීම් කරන්න කියලා ලේකම්වරයාට උපදෙස් දුන්නු ජනාධිපති කාර්යාලයේ බහිරවයා කවුද කියලා ඉවරලා. එතකොට මේ CID පරීක්ෂණයෙන් හරි විදියට ඇත්ත එළිවෙන්න ඕන නම් ඒ බහිරවයව එළි කරන්න ඔබතුමාට ඕන නම් ඔබතුමාට හම්බෙලා නැති ડોකියුමන්ට් උත් මෙතන තියෙනවා මේ ෆයිල් එකේ සම්පූර්ණ පිටපත දෙන්නම් අපි බලාගෙන ඉන්නවා කියනක ප්‍රකාශ කරමින් මගේ ඉතුරු වෙලාව කිංස් නෙල්සන් මැතිතුමාට ලබා දෙලා සිවිල් මයි කතා නවත්වනවා බොහොම සුදුසුයි
ගරු උදය කුමාර මැතිතුමා
නන්දි සභේ කිතලි මිතන් ගරු රූපින රබහලේ කඩන වඩ වරෝසලුව තිටති கடந்த வருட வரவு செலவு திட்டத்திலே சுகாதார அமைச்சராக இருந்தவர் இந்த வருட வரவு செலவு திட்டத்திலே காணாமல் போயுள்ளார் இருந்தாலும் தற்போது சுகாதார அமைச்சராக பொறுப்பேற்றிருக்கும் தொழில் ரீதியான வைத்தியராக இருக்கும் கௌரவ ரமேஷ் பத்திரன் அவர்களுக்கு நியமிக்கப்பட்டதையிட்டு நாங்கள் பெரும் மகிழ்ச்சி அடைவதோடு அவருக்கு நாங்கள் வாழ்த்துக்களையும் தெரிவித்துக் கொள்கிறோம் சபைக்கு தலைமை தாங்க உறுப்பினர் அவர்களே ஒரு நாட்டின் வளர்ச்சி குறிகாட்டியாக கல்வி மற்றும் சுகாதாரம் காணப்படுகிறது கல்வியிலும் சுகாதாரத்திலும் முன்னோக்கி பயணிக்கும் நாட்டின் பொருளாதாரம் பலமாகவே காணப்படும் உலகிலே சிறந்த சுகாதார கட்டமைப்பை கொண்ட நாடுகளாக இலங்கையும் கோஸ்டரிக்காவும் காணப்படுகிறது அந்த வகையிலே தலைசிறந்த சுகாதார கட்டமைப்பின் கூடிய இலங்கையின் நமது நாட்டின் இலவச சுகாதார சேவையை பாதுகாக்க வேண்டியது நமது நம் அனைவரது பொறுப்பாகும் மேலும் அதிகார மோகம் கொண்ட சில ஆட்சியாளர்களால் நமது நாட்டின் சுகாதார சேவை சீரழிவை நோக்கி சென்று கொண்டிருக்கிறது கௌரவ உறுப்பினர் அவர்களே நாட்டின் குடும்பங்களை சீரழிக்கும் மதுபான சாலைகள் நகரங்கள் தோறும் திறக்கப்படுகின்றன ஆனால் உயிர்களை காக்கும் வைத்தியசாலைகள் மாவட்டம் தோறும் மூடப்பட்டுக் கொண்டிருக்கின்றது குறிப்பாக சுகாதார அமைச்சின் புதிய தகவலின்படி நாட்டில் சுமார் 40 வைத்தியசாலைகள் மூடப்பட்டுள்ளன மேலும் நூற்றுக்கணக்கான வைத்தியசாலைகள் மூடப்படும் நிலை உள்ளதாக கூறப்படுகிறது ஹானரபிள் மினிஸ்டர் திஸ் இஸ் வித் ரிகார்ட் டு த க்ளோஷர் ஆஃப் ஹாஸ்பிட்டல்ஸ் இட் சேஸ் ஹியர் ஸ்டேட் ஹெல்த் கேர் சிஸ்டம் இஸ் இன் சிவியர் கிரைசிஸ் 40 ஹாஸ்பிட்டல்ஸ் க்ளோஸ் 100 ஆன் த பிரிங்க் ஆஃப் க்ளோஷர் இன் அ டயர் ரெவலேஷன் இட் ஹஸ் கம் டு லைட் தட் த ஸ்டேட் ஹெல்த் கேர் சிஸ்டம் இஸ் ஃபேசிங் சிவியர் கிரைசிஸ் வித் 40 ஸ்டேட் ரன் ஹாஸ்பிட்டல்ஸ் ஷட்டர்ட் அண்ட் அன் அடிஷனல் 100 டீச்சிங் ஆன் த பிரிங்க் ஆஃப் க்ளோஷர் The gravity of the situation is particularly pronounced in the northern province as well as in the Putlam and Nurelia districts where the hospitals are either already shut down or slated for closure. Honorable presiding member, honorable minister, I just want to say already the Nurelia district is health sector is severely affected due to lack of medical facilities. If the hospitals are also shut down, the situation would go from bad to worse. Honorable Minister, you know very well about the plantation sector. The entire nation also knows, even during the corona pandemic, the plantation sector worked tirelessly, contributing immensely to the country's economy. And also, but at the same time, during the past 200 years, they were given ill-mother treatment in terms of, education and health. So, I request you, that is, to take necessary steps to improve the health sector in the plantation sector and also take measures to prevent the closure of hospitals in the Nuwara district and as well as the country as a whole. Gaurava Urupinar avargale குறிப்பாக நாட்டில் பல வைத்தியசாலைகள் மூடப்படுவதற்கு முக்கிய காரணமாக காணப்படுவது வைத்தியர்கள் மற்றும் தாதியர்கள் மற்றும் விசேட வைத்திய நிபுணர்களின் பற்றாக்குறை மற்றும் மருந்துகள் உபகரணங்கள் உட்பட பல பற்றாக்குறை காரணமாகவும் இந்த வைத்தியசாலைகள் மூடப்பட்டுக் கொண்டிருக்கின்றன குறிப்பாக இதில் கவலை தரக்கூடிய விடயம் என்னவெனில் நான் பிரதிநிதித்துவப்படுத்தும் நூரெலிய மாவட்டத்தில் தான் அதிகமான வைத்தியசாலைகள் மூடப்படும் நிலையிலே உள்ளது குறிப்பாக பெருந்தோட்ட பகுதியில் எடுத்துக்கொண்டால் அங்கு தோட்ட வைத்தியசாலைகள் பல தற்போது மூடப்பட்டுள்ளன அதே போல பெருந்தோட்ட கம்பெனிகள் பராமரிக்கப்பட்டும் வரும் பல வைத்தியசாலைகள் இன்று கைவிடப்பட்ட நிலையிலே இருக்கிறது மேலும் நாட்டிலே தேசிய சுகாதார சேவையிலே பெருந்தோட்ட பகுதிகளும் உள்ளடக்கப்பட வேண்டும் என்ற கோரிக்கை உரிமை கோஷம் காலகாலமாக எழுப்பப்பட்டு வருகிறது ஆனால் இதை நிறைவேற்றும் வகையிலே தோட்ட வைத்தியசாலைகளை அரசாங்கம் பொறுப்பேற்று அரசுடைமையாக்கப்பட்டு வேண்டும் என்ற கொள்கை ரீதியிலான தீர்மானம் இந்த பாராளுமன்றத்தில் நிறைவேற்றப்பட்டது ஆனால் இன்று வரை இது நடைமுறைப்படுத்தப்படாமல் அமுல்படுத்தாமல் இருப்பதன் மர்மம் என்ன என்பது புரியாத புதிராக இருக்கிறது ஆகவே நீங்கள் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சராக இருந்து இந்த மக்கள் மீது அதிக கரிசனையோடு செயல்பட்டீர்கள் அதே போல குறுகிய காலம் கல்வி அமைச்சராக இருந்து பெருந்தோட்ட பகுதி உதவி ஆசிரியர்களுக்கு நிரந்தர நியமனம் வழங்கினீர்கள் அந்த வகையிலே இந்த மக்களை பற்றி நன்றி தெரிந்தவர்கள் தெரிந்தவர் நீங்கள் அதே போல அவர்கள் கஷ்டங்களையும் உங்களுக்கு நன்றாக தெரியும் ஆகவே இந்த சுகாதார திட்டத்தையாகவும் நீங்கள் செயல்படுத்தி மலைய பெருந்தோட்ட மக்களின் நீண்ட கால சுகாதார பிரச்சனைக்கு தீர்வு வழங்க வேண்டும் என்று நான் தாழ்மையுடன் கேட்டுக் கொள்கிறேன். அத்துடன் மலைய மக்களின் சுகாதார பின்னணிக்கு மேலும் பல காரணிகள் உள்ளன. குறிப்பாக முறையான மலசல கூட வசதி இல்லாமை, சுத்தமான குடிநீர் வசதி இல்லாமை, மேலும் முறையான கழிவகற்ற வசதி இல்லாமை போன்ற காரணங்களால் தான் இந்த மலையத்திலே இந்த சுகாதார பிரச்சனை தலை தூக்கி காணப்படுகிறது. மேலும் இந்த மலைய மக்கள் அதிகமாக வாழும் இந்த நுவரெலி மாவட்டத்திலே இந்த நுவரெலி மாவட்ட மக்கள் அதிகமாக பயன்பெறும் நுவரெலிய மற்றும் கங்கன் வைத்தியசாலையில் காணப்படும் வைத்தியர்கள் மற்றும் தாதியர் உட்பட ஆலனி பட்டாறுகள் நிவர்த்தி செய்யப்பட வேண்டும் என்பதோடு அங்கு நிலவும் மருத்துவ கருவிகள் மற்றும் உபகரணங்கள் பற்றாக்குறை அதிகமாக காணப்படுகிறது. இதனையும் நிவர்த்தி செய்ய வேண்டும் என்று கூறுகிறேன். ஒரு உதாரணத்தை கூறிக்கொள்ள விரும்புகிறேன். குறிப்பாக கங்கன் வைத்தியசாலையிலே கடந்த மூன்று மாதங்களாக கண் சத்திர சிகிச்சை நிபுணர் அதாவது ஐ சர்ஜன் இல்லாத நிலை காணப்படுகிறது. அதனால் அங்குள்ள அந்த நோயாளிகள் பலர் அண்டைய மாவட்டமான கண்டி மாவட்டத்துக்கு செல்ல வேண்டிய நிலை காணப்படுகிறது. கண்டியில் உள்ள கண்டி வைத்தியசாலை, நாவலப்பிட்டி வைத்தியசாலை மற்றும் பேரதினை வைத்தியசாலைக்கு செல்ல வேண்டிய ஒரு துர்ப்பாக்கிய நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். அதை இது குறித்து நீங்கள் கவனம் செலுத்த வேண்டும் என கேட்டுக்கொள்ளும். மேலும் நுவரெலி மாவட்டத்திலே அம்பிகமுக பகுதி மற்றும் நுவரெலி பகுதியிலே வாழும் 5 லட்சத்துக்கு மேற்பட்ட மக்களுக்கு காணப்படும் வைத்தியசாலைகள் வந்து நுவரெலி வைத்தியசாலையும் கங்கன் வைத்தியசாலை மட்டுமே. ஆகவே இதனை கருத்தில் கொண்டு நீங்கள் நுவரெலி மாவட்டத்தில் உள்ள போகந்தலா வைத்தியசாலை, மஸ்கெலிய, கொட்டகலை, லிந்துலை, மன்றாசி, வட்டவளை வைத்தியசாலைகளை தரமுயர்த்தி அதற்கு தேவையான ஆளுநர்களையும் வழங்கி அதற்கு தரமுயர்த்துமாறு நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதனால் மேலும் நுவரெலி மாவட்டத்திலே பல வைத்தியசாலைகளிலே ஆம்புலன்ஸ் வசதி குறைபாடு காணப்படுகிறது. அதே போல சுவசரிய ஆம்புலன்ஸ் சேவை மிகவும் குறைவாகவே காணப்படுகிறது. இதனையும் இதில் நான் நடைமுறைப்படுத்துமான்னு கேட்கிறேன். ஏனென்றால் இந்த சுயசரிய அந்த ஆம்புலன்ஸ் சேவை இந்த நாட்டுக்கும் ஒரு பொக்கிஷமாக இருக்கிறது. அது நமது மக்களுக்கு மட்டும் கிடைக்காமல் இருப்பது மிகவும் கவலை தரக்கூடிய ஒரு விடயமாகும். மேலும் இது குறித்து நீங்கள் ஆராய்ந்து நடவடிக்கை கேட்டுக்கொள்ள. மேலும் நுவரெலி மாவட்டத்திலே பின்தங்கிய பகுதி பாடசாலை மாணவர்கள் மத்தியிலே மந்த போஷனை அதிகரித்து காணப்படுவதுடன் அத்துடன் தோட்ட தொழிலாளர்கள் மத்தியிலே போஷாக்கின்மையும் அதிகமாக காணப்படுகிறது. குறிப்பாக உலக சுகாதார ஸ்தாபனம் USAID, யூனிசெஃப் மற்றும் சுகாதார அமைச்சின் தகவல்களின்படி மந்த போஷனை மற்றும் போஷாக்கின்மை அதிகமாக காணப்படுவது நுவரெலி மாவட்டத்திலும் பெருந்தோட்ட பகுதிகளிலுமே காணப்படுகிறது. ஆகவே இது குறித்து நாங்கள் நீண்ட காலமாக இந்த சபையிலும் ஜனாதிபதி அவர்களிடமும் நான் நேரடியாக தெரிவித்திருக்கிறேன். இது குறித்து கவனம் செலுத்துவதாக கூறப்பட்டாலும் இது முன்னேற்றம் எதுவும் காணப்பட்டதாக தெரியவில்லை. இது குறித்து கவனம் செலுத்துமாறு கேட்டுக்கொள்வதோடு உணவு பாதுகாப்புக்கு முறையான விழிப்புணர்வு மற்றும் நிவாரண திட்டங்களை அமுல்படுத்தி இப்பிரச்சனைக்கு தீர்வு காணப்பட வேண்டும் என கேட்டுக்கொள்கிறேன். கௌரவ உறுப்பினர் அவர்களே, இன்று உலகிலே அதிகமாக சந்திக்க மிகப்பெரிய பிரச்சனையாக காணப்படுவது இந்த தொற்றுநோய் பிரச்சனையாகும். குறிப்பாக ஏற்கனவே கொரோனா வைரஸ் தாக்கத்தின் காரணமாக நாட்டின் பொருளாதாரம் படுவீழ்ச்சி அடைந்தது. அதே போல பல உயிர்கள் பறிக்கப்பட்டன. அதே போல தற்போது நாட்டிலே டெங்கு நோயின் தாக்கம் அதிகமாக காணப்படுகிறது. ஆகவே பல உயிர்களும் இதுவாக பறிக்கப்பட்டிருக்கிறது. இது குறித்து நீங்கள் சரியான கவனம் செலுத்துவதாக நாங்கள் அறிய கிடைத்திருக்கிறது. நன்றி தெரிவித்துக் கொள்வதோடு ஆகவே இதை கட்டுப்படுத்துவதற்கு முறையான நடவடிக்கை எடுக்க வேண்டும். தற்போது நாட்டிலே சீரற்ற காலநிலை காரணமாக டெங்கு நோய் மேலும் அதிகரிக்கக்கூடிய சாத்தியக்கூறுகள் இருப்பதாக கூறப்படுகிறது. ஆகவே மேலும் நாட்டிலே கர்ப்பிணி மற்றும் பாலூட்டும் தாய்மார்களுக்கு தேவையான விட்டமின் மற்றும் கல்சியம் போன்றவற்றுக்கு பாரிய தட்டுப்பாடு நிலவுவதாகவும் கடந்த சில மாதங்களாக அவர்களுக்கு வழங்கப்படவில்லை என்றும் ஆகவே நாட்டின் சுகாதாரத்துறையை சீரழிக்கும் மற்றொரு முக்கிய விடயமாக காணப்படுவது மருந்து இறக்குமதி மாஃபியா காணப்படுகிறது. ஆகவே நான் உங்களை குறிப்பிட குறிப்பாக இந்த தரமற்ற இந்த அரசாங்கத்தின் கீழ் தரம் குறைந்த மருந்துகள் இறக்குமதி செய்வது சகஜம் என்றாலும் இந்த நாட்டு மக்கள் உயிர்களை அடகு வைத்து பிழைப்பு நடத்தும் ஊழல் பேர்வழிகளிடம் இருந்து இந்த நாட்டை காப்பாற்ற வேண்டும். அதற்கு இந்த குற்ற செயலில் ஈடுபடும் அந்த ஊழல்வாதிகளுக்கு கடுமையான சட்டங்கள் இயற்றப்பட்டு தண்டிக்கப்பட வேண்டும் என்று கூறிக்கொள்வதோடு அதற்கு நாங்கள் முழுமையான ஆதரவை வழங்க வேண்டும் கூறிக்கொள்வதோடு உங்களுக்கு வழங்கப்பட்டுள்ள இந்த கடினமான இலக்கை நீங்கள் நிச்சயமாக வெற்றிகரமாக முன்னேற்றி வைக்கிறேன் என்று நம்பிக்கை இருக்கிறது. ஏனென்றால் இந்த அரசாங்கத்தில் உள்ள முக்கியமான திறமையான நேர்மையான ஒரு அமைச்சராக நாங்கள் எப்போதுமே உங்களை நாங்கள் கருதுகிறோம். ஆகவே இந்த செயல்பாட்டில்
அத தின சௌக்கிய அமாத்தியாசிரியர் சந்தா அதாஸ்தீமட்ட அவஸ்தாவலவாதி சம்பந்த ஸ்தூதிவந்த මා විශ්වාස කරනවා අභිනව අමාත්‍යතුමා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේත් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ තිබ්බේ සාධනීය වූ වැඩකටයුත්තක් කරන අමාත්‍යවරයෙක් හැටියටයි පාර්ශ්වයන් දෙකෙන් අදහස් දක්වනකොට අසන්නට ලැබුණේ. විශේෂයෙන්ම අපි දකිනවා රෝහල් පද්ධතිය තුළ රෝහල් 588ක්, ඒ වගේම ප්‍රාථමික සෞඛ්‍ය සේවා එකක 517ක්, ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 335ක් මේ වෙනුවෙන් මේ වර්ෂය එළඹෙන වර්ෂය සඳහා බිලියන 410ක මුදලක් මේ අයවැය තුලින් වෙන් කරලා තියෙනවා. වගේම පුනරාවර්තන වියදම් සඳහා බිලියන 350කුත්, ඒ වගේම මූලධන වියදම් සඳහා බිලියන 60කුත් පසුගිය වර්ෂයට සාපේක්ෂව පුනරාවර්තන වියදම් මේ එළඹෙන වර්ෂයේ මේ වර්ෂයට සාපේක්ෂව එළඹෙන වර්ෂය තුල බිලියන 45ක වැඩිවීමක් අපිට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම මා කියන්නට ඕනේ අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරනකොට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම මෙම සේවය අත්විඳින බව අපි හැමෝම දන්නා කරුණක්. මෙම අමාත්‍යාංශය ගැන සාකච්ඡා කරනකොට වත්මන් අමාත්‍යවරයා මේ අමාත්‍යාංශය බාරගන්නේ ඉතාමත් අභියෝග රාශියකට මුහුණ දෙමින් තිබෙන අවධියක. වර්තමානයේ වුණත් අද පත්‍රයක් අපි අරන් බලනකොට මේ පත්‍රයේ මුල් පිටුවල සඳහන් වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවෙන වංචා හා දූෂණ සම්බන්ධයෙන්. විශේෂයෙන් මා කියන්නට ඕනේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් වැරදි අර්ථකථන පමණක්ම ලබා දිය යුතු නැහැ. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිටින බහුතරයක් නිලධාරීන් අපි දන්නවා මේ රටේ ඉන්න ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සපයන පිරිසක්. නමුත් අපි දකිනවා සමහරක් නිලධාරීන් පිරිසක් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මෙච්චර විශාල මුදල් ප්‍රමාණයක් රජයන් විසින් වෙන් කරන ඒ මුදල් ප්‍රමාණයට සාපේක්ෂව ජනතාවට නිවැරදි සෞඛ්‍ය සේවයක් සපයනාද කියන එක පිළිබඳව අපිට අද ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපි දකින්නට ඕනේ විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාගේ දැන ගැනීම සඳහා මා ඉදිරිපත් කරනවා. අපි දකිනවා අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුර බහුතරයක් මේ පරිපාලන කටයුතු කරන්නේ සමහරක් වෛද්‍යවරුන් විසින්. මා දකිනවා අපි වෛද්‍යවරයෙක් බිහි කරන්නට රජයන් විසින් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා මේ පරිපාලන කටයුතු සඳහා වෛද්‍යවරුන් යෙදවීම තුළින් අපිට ඒ වෛද්‍යවරයෙකුෙන් ලැබිය යුතු සේවය නෙවෙයි අපිට ලැබෙන්නේ, පරිපාලන නිලධාරියෙක්ගෙන් ලැබෙන සේවයක්. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අපි මේ වෛද්‍යවරුන් පරිපාලන කටයුතු වලින් ඉවත් කරලා ඒ සඳහා සුදුසු පරිපාලන නිලධාරීන් පිරිසක් යොමු කරොත් අපිට මේ සිදුවෙන යම් යම් කිසි ඒ පරිපාලන ගැටලු අපිට මීට වඩා කාර්යක්ෂම විසඳ ගන්නට පුළුවන්කමක් ඇති වෙයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ නිසා මා ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති මෙවැනි අපි සමහර අපි අද මේ වර්තමාන ආර්ථික අර්බුදය තුළ අපි දකිනවා විශේෂයෙන්ම වර්තමාන අමාත්‍යවරයාට මූණ දෙන්න සිදු වෙලා තියෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. විශේෂයෙන්ම ඖෂධ මිලදී ගැනීමේදී අද මූණ පාලා තියෙන ප්‍රශ්න, ඒ වගේම තමයි සේවක වැටුප් වර්ධක ඉල්ලා සේවකයෝ මහපාරට බැහැලා තියෙනවා. අද වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ ජීවන වියදම ඉතාමත් අධිකයි, උද්ධමනය ඉහළ ගිහිල්ලා. මේ කරුණු කාරණා හේතු කොටගෙන අද වර්තමාන සෞඛ්‍ය සේවයේ ඉන්න බහුතරයක් සේවකයින්ට තමන්ගේ දෛනික ජීවනෝපාය හරියාකාරව ගෙනියන්න පුළුවන් තත්ත්වයක අද නැති අවස්ථාවලට අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම අද අපි දකිනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තියෙන බෙහෙත් ද්‍රව්‍යවල විශාල මිල ඉහළ යාම. මේ තුළින් අපි දකිනවා අහිංසක දුප්පත් ජනතාවට අද මේ බෙහෙත් මිල දරා ගන්නට පුළුවන් තත්ත්වයක නැහැ. මේවා අපි විවෘතව කතා කරන්න ඕනේ ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් සමාජයේ ජීවත් වෙන දේශපාලඥයෝ හැටියට අපි අද අත්විඳලා තියෙනවා මේ අද දුප්පත් අහිංසක ජනතාවට මේ අධික බෙහෙත් වියදම් අධික මිල සහිත බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමේ හැකියාවක් අද නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි රජයක් හැටියට නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කරලා මේ බෙහෙත් මිල යම්කිසි ආකාරයෙන් බෙහෙත් ද්‍රව්‍යවල මිල අඩු කරන්නට ක්‍රමවේදයක් සැකසිය යුතුයි කියන විශ්වාසය සහ ඉල්ලීම මං ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අද මේ සෞඛ්‍ය ශේත්‍රය තුල ඉන්න බහුතරයක් වෛද්‍යවරුන් අද සේවය හැරගෙහින් මේ රට හැර යාමේ බුද්ධි ගලණයක් රට තුලින් සිදුවෙන අවස්ථාවක තමයි ගරු අමාත්‍යතුමා මේ අමාත්‍යංශය බාරගන්නේ. මේ සඳහා අපි විසඳුම් සොයන්නට ඕනේ. මේ වෛද්‍යවරුන් ඇයි මේ සේවය හැර යන්න හේතු මොනවාද කියන එක අපි නිවැරදිව සොයා බලලා ඒ හේතුන් සඳහා පිළියම් යොදලා ඒ වෛද්‍යවරුන් මේ රට තුල මේ ජනතාවට සේවය කරන්න පුළුවන් වටා පිටාව සැකසීමේ වගකීම ගරු අමාත්‍යවරයාට තියෙනවා. ඒ නිසා අපි අද දකිනවා විශාල වෛද්‍ය හිගතාවයක් සියලුම රෝහල්වල. අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ ඒ රෝහල් වලට අවශ්‍ය කරන වෛද්‍යවරු ප්‍රමාණය ලබා දීමට අද පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නිසා මා දකිනවා ඉතාමත් සුළු වැටුපක් සමහර වෛද්‍යවරු ලබා ගන්නේ ඔවුන්ට ඒ ලැබෙන වේතනය තුළ ඔවුන් මේ රටේ සේවය කරන්නට අකමැති බවක් පෙන්눔 කරනවා. ඒ නිසා ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකසන ලෙස මා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි බදු යාන්ත්‍රණය තුලින් විශාල වශයෙන් මේ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ඔවුන්ට ලැබෙන ඒ වැටුපෙන් විශාල බදු ප්‍රමාණයක් අද අය කරගන්නට කටයුතු කරලා තියෙනවා. මේකත් එක් හේතුවක් තමයි මේ වෛද්‍යුන් රට යාමේ රටේ බුද්ධි ගල්ණය වීමට හේතුවක් හැටියට තමයි මා දකින්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් උත් ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන ගමන් මා මතක් කරන්නට ඕනේ අපි පසුගිය වර්ෂ දෙක ඇතුළත අපි මේ රටේ මූණ දුන්න විශාලතම සෞඛ්‍ය අර්බුදයට අපි මූණ දුන්නා. කොවිඩ් වසංගත තත්ත්වයට අපි මූණ දුන්නා. ඒ කාල සීමාව තුළ අපි දන්නවා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින වෛද්‍යවරු ඒ වගේම කාර්ය මණ්ඩල තමගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ ජනතාව බේරගන්නට කටයුතු කරපු එක අපි අමතක කළ යුතු නැහැ. ඒ කාල සීමාව අපි දන්නවා අනිකුත් රටවල් සමග සංසන්දනය කරනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ හිටපු සෑම වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වා මේ හැමෝම තමන්ගේ ජීවිත අවදානම නොතකලා මේ රටේ ජනතාව බේරගන්නට කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි සියලුම සෞඛ්‍ය අංශයේ ඉන්න වෛද්‍යවරු වෛද්‍යවරයාගේ පටන් සාමාන්‍ය සුළු සේවකයෙක් අස සියලුම අයුන්ට අපේ ගෞරවනීය ප්‍රණාමය අපි පුද කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ ආර්ථික අර්බුදය හමුවේ අපිට අත්විඳින්නට තියෙන තවත් කරුණු කාරණා රාශියක් තියෙනවා. එකක් තමයි අද මේ වෙනකොට විශාල රෝගීන් සංඛ්‍යාවක් රජයේ රෝහල් සඳහා ඒ සේවය ලබා ගැනීමට පැමිණීමේ ප්‍රවණතාවයක් අද ඇති වෙලා තියෙනවා. මේකට හේතුව තමයි බොහෝ පෞද්ගලික රෝහල් වලින් තම වෛද්‍ය පහසුවන් ලබාගත් බොහෝ පිරිසක් මේ ආර්ථික අර්බුදයන් හමුවේ අද ඒ රෝහල් වලට යාමට තියෙන නොහැකියාව නිසා අද බහුතරයක් මෙම රජයේ රෝහල් වලින් මෙම සේවය ලබා ගැනීමට අද පෙළඹී සිටින බව අපි හැමෝම දන්නා කාරණයක්. ඒ වගේම තමයි අපේ බහුතරයක් අපේ දුව දරුවන්ට මේ ආර්ථික අර්බුදය හමුවේ සමබර ආහාර වේලක් ගැනීමට තියෙන නොහැකියාව නිසා අද සමහරක් දුව දරුවන් මන්ද පෝෂණ තත්ත්වයන්ට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා සංඛ්‍යා ලේඛන ගැන කතා කරනකොට පසුගිය වර්ෂයට වඩා කුරු වීම ඒ වගේම කෘෂ වීම අඩුබර මේ කියන කරුණු කාරණා පිළිබඳ සලකා බලනකොට යම් කිසි ආකාරයක වැඩිවීමක් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාට පැවිදලා තියෙන කාර්යභාරය ඉතාමත් විශාල කාර්යභාරයක්. මේ අභියෝග හමුවේ ඔබතුමා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සුළු කාලයක් ඇතුළත ඔළුවක් මාරු කර පමණින් විසඳන්න පුළුවන් කමක් නැහැ. මම දැක්ක විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු කියනවා මේකේ තියෙන අපහසුතාවයන් පිළිබඳ අපි හැමෝම දන්නවා. පක්ෂ විපක්ෂ අපි හැමෝම දන්නවා. මේක කරන්න ගියාම තියෙන අමාරුව ගැනත් මේ පක්ෂ විපක්ෂ අපි හැමෝම දන්නවා. ඒ නිසා මා සුබ පතනවා ගරු අමාත්‍යතුමාට, ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමේ සීතා ආරම්භපොළ මැතිණියට, ඒ වගේම සිසිර ජයකුඩි අපේ ආයුර්වේදයේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍යතුමාටත් මේ අමාත්‍යාංශය තුලින් සිදුවන කාර්යභාරය සාර්ථකව ඉදිරියට ගෙනියන්නට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වාණිහරණ බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. Chair recognize Dr. Harshad Disilva.
Thank you, sir. ඉන්දියාවේ ජනතාවගේ මේ ණයක් නෙවෙයි ප්‍රධානකෙන් අපි 2016 ජූලි මාසේ 28 වෙනිදා ගරු සභානායක මන්ත්‍රීතුමනි සුවසැරිය කියලා ව්‍යාපෘතියක් පටන් ගත්තා. හැබැයි 2018 ජූනි 21 වෙනිදා මම මේ පාර්ලිමේන්තුවට ආණ්ඩුවේ කැබිනට් නොවන මන්ත්‍රීවරයෙක් හැටියට ඉදිරිපත් කරා යෝජනාව. ඒකේ මම මගේ හැන්සාඩ් එකේ මෙහෙම කියනවා, ගරු කතානායකතුමනි, අද දවස මගේ පාර්ලිමේන්තු ජීවිතයේ සතුටටම පත්වෙන්න පුළුවන් දවසක්. ඒකට හේතුව තමයි අපේ අමාත්‍යාංශය යටතේ අපි 19 සුවසරිය පදනම 50 කෙටුම් පද අද මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. මොකද එදා තමයි අපි රජයේ බදු ගෙවන්නන්ගේ මුදලෙන් මේ සුවසරිය ඉස්සරහට අරගෙන යන්න මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒකල් ඡන්දයෙන් ලබා ගත්තේ. එදා මම අහනවා ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. මම ඒකට උත්තරයක් දෙනවා. මේ රටේ ඕනෑම තැනත් එක්ව පූර්ව රෝහල් ප්‍රතිකාර, ගිලන් රථ සේවා සහ හදිසි ප්‍රතිකාර සේවා නොමිලේ සැපීමයි කියලා. මේක පටන් ගන්නකොට නොයෙකුත් ද්වේෂ සහගත කතා කට්ටිය කිව්වා. මම ඒ කට්ටියට සමාව දීලා තියෙනවා. අද වෙනකොට ගරු සභාපතිතුමනි, දිනකට අපිට දුරකථන ඇමතුම් 5300ක් ලැබෙනවා. ඒකෙන් 98.9% පළවෙනි රින් එකෙන් ආන්සර් කරනවා. දිනකට සාමාන්‍ය හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීම 1050ක් සිද්ධ වෙනවා. අද වෙනකොට ගරු මන්ත්‍රීතුමා, මුළු රෝහල් ගත කිරීම මේ ලංකාවේ යාපනයේ ඉඳලා හම්බන්තොට දක්වා, මඩකලපුවේ ඉඳලා කොළඹ දක්වා 1,039,161ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දවසකට ගෙනියන ප්‍රමාණය බං. ඔබතුමා දන්නවද, දරුවෝ 684 දෙනෙක් මේ සුවසරිය ගිලන් රථ ඇතුලේ ඉපදිලා තියෙනවා. එක දවසකට ගරු ඇමතුම ඔබතුමා දන්නවා අපි කිලෝමීටර් 24,692ක් මේ රටේ ගමන් කරනවා. හැම තැනම අන්ත අමාරු තැන්වල පවා කැලේ මැද්දේ මේ කට්ටිය මේක කරනවා. දැනට කාර්ය මණ්ඩලයේ 1,210 ඉන්නේ ගරු ඇමතිතුමනි. අවමය තියෙන්න ඕනේ 1,661 අවමය. ඒ නිසා අපිට ඒ අවමය පුරව ගන්න ඕනේ. අපි කාන්තාව 52ක් ඉන්නවා EMTs ලගේ, 48යි පිරිමි. අපේ කෝල් සෙන්ටර් එකේ 50ක් ඉන්න, කියන්නේ කාන්තා පිරිමි දෙගොල්ලොටම එක විදියට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. මම හිතන්නේ එහෙම ලබා දීලා තියෙන අවස්ථා ආයතන මේ රටේ බොහොමයක් අඩුයි. ඊළඟට අපිට ලැබිලා තියෙනවා අනුමැතිය ගරු ඇමතිතුමනි, කාලයක් තිස්සේ ඉල්ලුවයින් පස්සේ අර කට්ටිය බඳව ගන්න. හැබැයි මේ කතාවත් අහන්න, EMTලා, ඉමර්ජන්සි මෙඩිකල් ටෙක්නීෂියන්ස්ලා 777 දෙනෙක් ඉල්ලුම් කරලා තියෙනවා. හැබැයි 3 වෙනි ඉන්ටර්වියු එකට අපිට දැනට පත් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ 30 දෙනයි. ඊළඟට පයිලට්ලා 1,224ක් ඇප්ලිකේෂන් දාලා තියෙනවා. හැබැයි 35කට වඩා බඳව ගන්න තාම හැකියාවක් ලැබිලා නැහැ. මොකද මේක ජීවිත බේරා ගැනීමේ සටනක අපි ඉන්නේ. ඒ නිසා මෙතන කිසිම දේශපාලනයක් නැහැ. ඇත්ත වශයෙන්ම හොඳම පුද්ගලයෝ තමයි අපි මේකට බඳව ගන්න. ඉතින් ඒ නිසා ගරු මේ මන්ත්‍රීතුමනි, අපිට ගැටලු ගොඩක් තියෙනවා. අපි ඉස්සර ඉන්දියාවේ ඇරිය හයිඩ්‍රබාඩ් වලට මේ සියලුම දෙනා පුහුණු කරා. දැන් අපිට එහෙම කරන්න හැකියාවක් නැහැ. මොකද එදා අපිට ඩොලර් මිලියන 24ක් ඉන්දියාවේ මං කිව්වා වගේ රජයේ නිකම් ප්‍රදානයක් හැටියට දුන්නේ. දැන් අපි මේ බදු ගෙවන මුදල් වලින් පාවිච්චි කරන. ඒ නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉඳලා තමයි දැන් EMT ට්‍රේනින් පටන් අරගෙන තියෙන්නේ. මේ මහාචාර්ය අසිත ද සිල්වා මහත්මයාගේ සම්බන්ධීකරණයත් සමග. ඊළඟට දැන් ප්‍රශ්න තියෙන්නේ ගරු ඇමතිතුමා, බොහෝ දෙනා රට යනවා. ඇත්ත වශයෙන්ම මම මේ කතාව කියන්න මෙතන සූදානම් නැහැ. මොකද මං කාව බය කරන්න කැමති නැහැ. නමුත් මාසයකට දෙනවා නෝටිස්. හැබැයි අපිට EMT ට්‍රේන් කරන්න විතරක් මාස 6ක් යනවා. ඊට පස්සේ බඳව ගන්නත් සෑහෙන කාලයක් යනවා. ඊළඟට මේ ගරු කතානායක ඇමතිතුමනි, තවත් එකක් කියන්න ඕනේ. අපිට දැනට බකින්ග්හැම්ෂායර් නිව් යුනිවර්සිටි කියන විශ්වවිද්‍යාලයෙන් කිසිම අයකිරීමකින් තොරව 252 දෙනෙක් EMTs train කරලා තියෙනවා දැන් අපි බලාපොරොත්තු වෙන ඔවුන් සමග මේ මේ තව දුරටත් මේක ඉස්සරහට අරගෙන යන්න අනිත් එක කරු සභාපතිතුමනි ලංකාවේ කිසි කෙනෙක්ගේ මේ සතයක්වත් පාවිච්චි කරන්නේ නැතුව බොහෝ දෙනාගේ බොහෝ මේ මේ ඉන්ටර්නැෂනල් ඔපරේටර්ස්ලා හරහා අපිට හැකි වෙලා තියෙන අලුත් තාක්ෂණය ට්‍රයි අවුට් කරන්න මම මේ පෙන්වන්න කැමතියි කරු මේ මුලාසුනාරුවට මන්ත්‍රීතුමනි This is the connected ambulances work in progress. This is 5G technology that connects the EMT's goggles directly, immediately, real time to the command and control center where our doctors sit and they can advise our EMTs if there are any issues. Ewage godak alut dewal api janathawage badumudalin thorawa me issarahata aragena yanawa. Garu mantithumane me crisis ekat ekka apita me karya bhare karagena yanna mudal adu una. ට්‍රෙෂරියෙන් බිලියන් 3.9ක් කිල්ලුවම හම්බුනේ 2.4 1.5 බිලියන් ෂෝට් ෆෝල් එකක් තිබ්බා. ඒ නිසා මේ ඇඩොප්ටන් ඇම්බියුලන්ස් කියලා වැඩපිළිවෙලක් මේ පටන් ගත්තා. ඒ ඇඩොප්ටන් ඇම්බියුලන්ස් කියන වැඩපිළිවෙලේ දැනගන්න ඕනේ අපි මේ අපේ මේ කෝඔපරේට් සෙක්ටර් එක රුපියල් මිලියන 755ක් රුපියල් මිලියන 755ක් ඩොනේෂන් හැටියට දීලා තියෙනවා. මං කියන්න කැමති මම සභාගත කරනවා මං කැමති මේක හැන්සාඩ් ගත කරන්න කියලා මේ මුළු ලයිස්සුවම right thank you ඒකේ මම කියන්න කැමති ජෝන් කීල්ස් ආයතනය ඇම්බියුලන්ස් 20ක් ඒ කියන්නේ රුපියල් මිලියන 100ක් සම්පත් බැංකුව ඇම්බියුලන්ස් 10ක් ඩිල්මා ආයතන ඇම්බියුලන්ස් 7ක් MS ආයතන ඇම්බියුලන්ස් 5ක් හේමා ආයතන ඇම්බියුලන්ස් 4ක් CBL ආයතන ඇම්බියුලන්ස් 3ක් යනාදි වශයෙන් සංසයින ආයතන කාගල් CIC WSO2 බ්‍රෑන්ඩ්ස් දිගන් ලයිස්ට්වත් තියෙනවා හරි එතකොට ගරු මේ මම මන්ත්‍රීතුමනි මේ අවුරුද්දට 2024ට අපි අවශ්‍ය මුදල් ඉල්ලලා තියෙනවා බිලියන 4.2ක් ඔබතුමා බිලියන 4.0ක් දැනට ලබා දීලා තියෙනවා මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා එන කලින් ඒ වැඩේ උනේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ජූ නිලක්ෂන් මහත්තුමා දිලිප් ඩිසිල්වා මහත්තුමා මේ වැඩපිළිවෙල යටතේ දැන් අපි අහගෙන උදේකුමා මන්ත්‍රීතුමා කියනවා නෝරලිය වගේ ප්‍රදේශවලට මේ සේවාව හරියට ලැබෙන්නේ නැහැ කියලා. අලුතෙන් ඇම්බියුලන්ස් 22ක් ගරු සීතා අරවේපුල මැතිණියගේ කාලේ එකතු වුණා කොවිඩ් ෆන්ඩ් එක යටතේ. ඒකට ස්තුතිවන්ත වෙනවා මේ සියලු දෙනාට. තව ඇම්බියුලන්ස් 45ක් ලැබෙනවා ADB ආධාර යටතේ මේ අවුරුද්දේ. එතකොට ඇම්බියුලන්ස් ඔක්කොම 367ක් වෙනවා. එතකොට උදේකුමාර් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට අපිට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙනවා. ඔබතුමාගෙන් ඉල්ලලා තියෙන්නේ මේ දිනකට අපි එන අවුරුද්දේ මේ අවුරුද්දේ කිලෝමීටර් 24700යි එන අවුරුද්දේ දිනකට කිලෝමීටර් 40100යි 40100ක් එක දවසකට එහෙම වුණොත් තමයි අපිට නුවරඑළියට මේ වැඩේ ගෙනියන්න වෙන්නේ දිනකට රෝහල් ගත කිරීම අද 1050යි එන අවුරුදු 1315 දක්වා වැඩි වෙනවා ඒ නිසා මම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා මේ සියලු මේ බාධක මැද්දේ සල්ලි නැතුව රුපියල් 8770යි අපිට වැය වෙන්නේ සාමාන්‍යයෙන් එක ඉන්සිඩන්ට් එකකට මම ලොකු ඉල්ලීමක් තියෙනවා ඔබතුමා දන්නවා සීතා ඇමතිතුමේ දන්නවා අති විශාල අමාරුකම් මැද්ද මේ වැඩේ කරන්න අඩු ගානේ අපේ කාර්ය මණ්ඩලයට අර වැඩි කරපු රුපියල් 10000 ඒ කට්ටියට ලබා දෙන්න කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා අපි බොහොම අමාරුවෙන් ඒ කට්ටිය තියාගෙන ඉන්නේ පැය 24ම වැඩ කරනවා කරුණාකර අඩු ගානේ රුපියල් 10000 වැඩි කිරීම මම ඉවර කරනවා සේවාවේ නිර්මාතෘ හැටියට එදා හිටපු අගමැති අද ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇත්ත වශයෙන්ම මම මේක සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා කවුරු මොනවා කිව්වත් එතුමාට ගිහිල්ලා කියපු අවස්ථාවේදී මේක අපිට කරගෙන යන්න දෙන්න කියලා එතුමා ඒක ලබා දුන්නා හිටපු සෞඛ්‍ය ඇමතිවරු සියලු දෙනාටත් සීත අරමෙපොළ දැනට රාජ්‍ය ඇමතිතුමේරත් හිටපු ෆර්නැන්ඩෝ සුදාසිනේ ෆර්නැන්ඩෝ පොල්ල මැතිණියටත් අලුතෙන් පත් වෙන අපි කවුරුත් ගරු කරන honestly we respect you ramesh if I may call you by your first name I want you to succeed right there's a lot of hope on you hari ape hitamitra api kavurut garu karana amathumata ape suba api patanawa e wage ma palitha mahipala mahathumata dilista niyojya lekam dr sunil dialvis mahathumata saha siyalu rohal wala vaidya karyamandalayata 19 90 sabhapati dumindra ratnayaka saha ඒ සභාවටත් සොහන් ඩිසිල්වා සීඕ ඇතුළු සම්පූර්ණ කාර්ය මණ්ඩලය වෙනුවෙනොත් මම ස්තුතිවන්ත වෙනවා. කරුණා කළ මේ මුළු සභාවෙම ඉල්ලා සිටින්නේ මේකට උපරිම සහයෝගය ලබා දෙන්න කියලා.
ස්තුතියි. ගරු ඇමතුමා
රු හර්ෂද සිල්ලම ඇතුමාට එතුමාගේ නායකත්වයේ ආරම්භ කරපු විශිෂ්ට ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ඉතින් අමාත්‍යංශයට අපිට කරන්න පුළුවන් සහාය ලබා දෙන්න පුළුවන් සහයෝගය කරන්න පුළුවන් උපකාර අපි කරනවා කියලා පොරොන්දු වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා, ඒ වගේම අපේත් සුපැතුම් ගරු ඇමතුමා, නියෝජ්‍ය ඇමතුමා තුමිය ඇතුළු අපේ සිසු ජයකොඩි ඇමතුමාටත්, නව ලේකම්තුමා ප්‍රමුඛ සිළුම නිලධාරීන්ටත් අපේ සුපැතුම් මුල්ලාසන මේ අවස්ථාවේදී පුත් කරනවා. මම හිතන හැටියට මේ ගැටලුව, විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටලුව විසඳන්න හර්ෂදි සිල්වා මහත්මයා ප්‍රකාශ කළ පරිදි මුළු රටේම බලාපොරොත්තු උතුමා වෙත තියෙනවා. It's a heavy burden I think, but I'm sure you'll be able to succeed in these circumstances. So our best wishes to you. Order please. කරු වීරසුමන මහත්මයා මුල්ලාසනෙට.
ගරු නෙසන් මන්තුමා ඔබතුම කතාව ආරම්භ කරමු.
උලාසන ගරු සභාපතිතුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛශ්‍යශීලයට අදහස් ඉදිරිපත් කරන ලැබීම ගැන මා ස්තුතිවන්ත වෙනවා. ප්‍රථම වශයෙන්ම අපේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා රමේෂ් පතරේ අමාත්‍යතුමාටත්, රාජ්‍ය අමාත්‍යතුමියටත්, ඒ වගේම ලේකම් තුමාටත් මම මගේ උණුසුම් සුභපැතුම්. විශේෂයෙන්ම අද රට තුළ පිළිකා රෝගයේ අද වසංගතයක් විදිහට රට තුළ ශීඝ්‍රයෙන් පැතිරෙන අවස්ථාවක අපිට මුහුණ දෙන්න පුළුවන් එකම ප්‍රශ්නේ තමයි මේ පිළිකා රෝගීන් සඳහා දෙන ඖෂධ හිඟය නිසා තමයි මේ තත්ත්වයට අද මුහුණ පාන්න සිදු වෙලා තියෙන්නේ. රට තුළ පිළිකා රෝගීන් 2022 වසර තුළ 180,363ක් වාර්තා වෙනකොට මෙය මං හිතන්නේ විශාල වශයෙන් පිළිකා රෝගීන් අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම පිළිකා රෝගීන් හඳුනා ගන්නා විට මෙන් වැඩිපුර මේ අතරතුර අපිට පිළිකා රෝගීන් හමුවන්නේ පියවිරු පිළිකා රෝගීන් තමයි මේ අතරින් වැඩියෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ දිනකට කාන්තාවන් 12 දෙනෙකුට වගේ පිළිකා රෝගයේ පැතිරෙන බවට වෛද්‍යවරු අපිට කියලා තියෙනවා. ඒ වගේම ලක්ෂයකට 127ක් අලුත් පිළිකා රෝගීන් හම්බ වෙනකොට 11.4ක් මිය යනවා. ඉතින් මේකට මම හිතන්නේ මූණ දෙන ප්‍රශ්නේ තමයි රෝහල්වල පිළිකා රෝගයට දෙන එන්නත්, ඒ වගේම ඖෂධවල තියෙන හිඟය, ඒ වගේම අපි ඔසුසල ගත්තොත්, ඒ වගේම අනිත් එළියේ තියෙන ඩිස්පෙන්සරි ගත්තොත් අධික මිලට මේ රෝගීන්ට මිලදී ගන්න බැරි වෙලා තියෙනවා මේ බෙහෙත්. ඒ නිසා මම යෝජනා කරනවා විශේෂයෙන්ම ඔසුසල හරහා මේ රෝගීන්ට සහන දාන මිලකට මේ අවශ්‍ය කරන බෙහෙත් එන්නත් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අපි කතා කරනවා අද අඩුබර තියෙන දරුවන්ගේ තියෙන ප්‍රශ්න. මම හිතන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම 2023 ඔක්තෝබර් මාසයේ අපි හඳුනා ගන්නවා අඩුබර තියෙන දරුවන්, ඒ වගේම මන්ද පෝෂණය පෙළෙන දරුවන් 3008 දෙනෙක් දරුවන් අපි හඳුනා ගන්නවා. මේ අතරතුරින් උග්‍රභාවයේ තියෙන දරුවන් 296 දෙනෙක් අපි හඳුනා ගන්නවා. මම හිතන්නේ මේකට තියෙන වැඩිම තියෙන ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම ත්‍රිපෝස වගේ දේවල් අද සායනවල දෙන්න බොහොම ප්‍රමාද වෙනවා. ඒ නිසා වෙනදා වගේම මේ සායනවල දෙන ත්‍රිපෝස වැඩසටහන ආරම්භ කරොත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට අවම කරගන්න පුළුවන් වෙවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම කියන්න ඕන අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන වකුගඩු රෝහල, මේ වකුගඩු රෝහල හැදුවේ ගරු ඇමතුමනි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න වකුගඩු රෝගීන්ට විතරක් නෙවෙයි මුළු රටේම වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට තමයි මේ රෝහල හැදුවේ. ජපාන රජය විසින් අපේ රජයට මේ දුන්න නොමිලේ දුන්න පරිත්‍යාගයක්. මම හිතන්නේ එක වෙලාවක ඩයලිසිස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා රෝගීන් 100 දෙනෙකුට. ඉතින් අද විශාල අඩුපාඩු තියෙනවා මේ වකුගඩු රෝහල තුල. මේ අඩුපාඩු ටික අපි නිවැරදි කරොත් මම හිතන්නේ අද තදබදයක් නැතුව පමණක් තැන්වලට ගියාම අපි දකිනවා ඩයලිසිස් කරන්න පාන්දර ඉඳලා පෝලිමේ ඉන්නවා ඩයලිසිස් කරගන්න. හැබැයි මේ පොළොන්නරුවේ තියෙන වකුගඩු රෝහල තුල රටේම ඉන්න වකුගඩු රෝගීන් පෙළෙන අයට මේ ඩයලිසිස් කරන්න හැකියාව තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් විශේෂ වෛද්‍යවරුන් 10 දෙනෙක් ඉන්න ඕන. ඒ වගේම වෛද්‍යවරුන් 50 දෙනෙක් ඉන්න ඕන. හෙද නිලධාරීන් 100 දෙනෙක් ඉන්න ඕන. මෙම රෝහලේ විශේෂ වෛද්‍යවරුන් කිසිම කෙනෙක් නැහැ. ඒ වගේම වෛද්‍යවරු 50 දෙනෙක් ඉන්න ඕන තැන 20 දෙනයි ඉන්නේ. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 196 දෙනෙක් ඉන්න ඕන. මෙතන ඉන්නේ 65 දෙනයි. ඉතින් ඒ නිසා මෙම අඩුපාඩු ටික අපිට සැපලුවොත් මම හිතන්නේ අපිට පුළුවන් වෙනවා විශාල වශයෙන් මේ රට තුළ ඉන්න වකුගඩු රෝගයෙන් පෙළෙන ඒ රෝගීන්ට සහනයක් අපිට ලබා දෙන්න. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන සම්පතක් තමයි අපේ මනම්පිටියේ තියෙන ආයුර්වේදේ. මම හිතන්නේ මෙවැනි ආයුර්වේද ඒ වගේම රෝහලත් එකම භූමියේ රෝහල සහ ආයුර්වේද තියෙන ස්ථාන තියෙන
ලංකාවට විනාඩි 2ක කාලයක් තියෙනවා තව
20කට වගේ ඉතාමත් අඩු සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ 20නුත් එක ස්ථානයක් තමයි පොළොන්නරුව තියෙන මනම්පිටියේ තියෙන මේ ආයුර්වේද. ඒ කියන්නේ ඒ ආයුර්වේද තියෙන භූමියම තමයි ගරු ඇමතුමනි රෝහලක් තියෙන්නේ. ඉතින් මේ ආයතනය 2014 වසරේ රජයේ මැදිහත් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ඒකාබද්ධව වැඩ කටයුතු කරන්න බොහොම සාර්ථකව සායන පවා පැවැත්තුවා. විශේෂයෙන්ම වකුගඩු රෝග වලින් පෙළෙන අයට ඉංග්‍රීසි බෙහෙත් ගන්න බැරි අයට ආයුර්වේදෙන් බෙහෙත් ඒවා ලබා දීලා බොහොම සාර්ථකව වැඩසටහන ආරම්භ කරා. දැන් මේ වෙනකොට සම්පූර්ණ මේ රෝහල් දෙකම අඩපණ වෙලා තියෙනවා. බැසිකලි පද්ධතිය සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ආයුර්වේද රෝහල සහ වැහෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක අපේ රටේ තියෙන සම්පතක් ගරු ඇමතුමනි. මේකට මේ අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික ලබා දුන්නොත් මම හිතන්නේ අපිට පුළුවන් වෙනවා මේ තත්වෙන් මේ රෝහලේ නැවත යථා තත්ත්වයට අපිට ඇති කරලා දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරලා දෙන්න ඕන දැන් මේ රට තුල පහුගිය කාලේ වැරදි එන්නත් ගෙනාවා කියලා ලොකු ආන්දෝලනයක් ගියා. ඒ වගේම ලාභ බෙහෙත් ගෙනාවා කියලා ආන්දෝලනයක් ගෙනාවා. මම හිතන්නේ ඔබතුමා අලුත් ඇමතිවරයාට අභිනවයෙන් පත්වන්න හේතුවත් මම හිතන්නේ ඒක වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබතුමා දැන් අලුත් ඇමතිවරයෙක් විදිහට සෞඛ්‍ය ඇමතිවරයා කියලා පත් කරාට අර ගෙනාපු ඖෂධ වෙනස් වුණේ නැහැ. ගෙනාපු එන්නත් වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව අපි විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. දැන් විශේෂයෙන්ම ඉන්දියාවෙන් ලබා දුන්නු ක්‍රෙඩිට් ලයින් එක ඒ ලබා දුන්නේ ඉන්දියාව අපේ රටට ලබා දුන්නේ ඉන්දියාවෙන් මේ ඖෂධ ටික ලබා ගන්න. එතකොට කොටසක් ඉන්දියාවෙන් ලබාගෙන ඉතුරු කොටස මේ ලංකාවේ කෙනෙකුට ලබා දෙන්න කියලා ඉන්දියාවෙන් මේ ක්‍රෙඩිට් ලයින් එක දුන්නේ නැහැ. දැන් මේක මම මේ සම්බන්ධව කතා කරන්නේ නැහැ ගරු ඇමතුමා. මොකද ඊයේ දවසේ අධිකරණයේ මේ සම්බන්ධව නඩුවක් ඒ අදාළ පුද්ගලව උසාවියට ගෙනල්ලා තිබුණා. ඉතින් ඒ නිසා මම මෙවැනි දේවල් නොවෙන්න අපි කටයුතු කරන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් නොමිලේ රටකින් අපිට බෙහෙත් දෙනවා. අපිට මේ නොමිලෙන් ලබා දෙන බෙහෙත් අපේ රටට අවශ්‍යද නැද්ද කියලා අපි හඳුනා ගන්න
වෙනවා.
මේ වගේ හඳුනාගත්ත බෙහෙත් අපි ඔහේ ගෙන්නගෙන තියෙනවා. හැබැයි මේවා අපිට එළියට ගිහිල්ලා ගිනි ගොඩක් ගහලා ගිනි තියන්න බෑ. මේවා දැන් විනාශ කරන්න විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒ නිසා ගරු ඇමතුමා ඔබතුමා දක්ෂ ඇමතිවරේ අපිත් සමග නිරන්තරයෙන්ම අපි සම්බන්ධ වෙනවා. අපේ දේවල් වලට ඇහුම්කන් දෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමා මේ සම්බන්ධ අවධානය යොමු කරලා මෙවැනි දේවල් නොවෙන්න කටයුතු කරයි කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අවසාන වශයෙන් අවසන් කරනවා වැලිකන්ද අපේ රෝහල. මේ වැලිකන්ද තියෙන රෝහල ගරු ඇමතුමනි පොළොන්නරුව දිස්ත්‍රික්කයට කිලෝමීටර් 60ක් විතර එන්න ඕන මේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන රෝහින්. එතකොට දැන් මේ වෙනකොට ළමා රෝහලේ සම්පූර්ණයෙන්ම වැසිකිලි පද්ධතිය විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ගැබිනි මව්වරුන්ට බෙහෙත් දෙන ඒ කාමරේ වාට්ටුව දෙකට බෙදලා ළමා රෝහලත් ගැබිනි මව්වරුන්ට තියෙන රෝහලත් වෙන් කළ තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා වැලිකන්ද රෝහල ගැන කතා කරා. ඉතින් මේ රෝහල පවත්වාගෙන ගියොත් පොළොන්නරුව රෝහලට එන රෝගීන්ම අවම කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගරු ඇමතුමා පහුගිය කාලේ විශේෂයෙන්ම මේ අවසන් කරනවා කොවිඩ් වසංගත කාලේ ෆයිසර් එන්නත් ඒ කාලේ අපේ රටේ ඉන්න මේ එන්නත ලබා ගන්න උදුවේ ෆයිසර් එන්නත හරියට ජීවිතයක් ලබා ගන්නවා වගේ තමයි හෙව්වේ. තැන් තැන් වල හෙව්වා. හැබැයි අපිට ආරංචි මිලියන 8ක් මේ ෆයිසර් එන්නත එක්ස්පයර් වුණා කියලා. ඉතින් මේක අපිට නිකන් අතර මේක යන්න දෙන්න බෑ. විශාල මුදලක් මම හිතන්නේ වැය කරන්න නැති මේක එන්නතකට
මන්තුම අවසන් කරන්න
කාලය. මේ රටට අනුම් කරන්න කවුද මට අනුමත දුන්නේ කියලා හොයලා මෙයට දනුවම් කරන්න කියලා මම විශේෂ
ඉල්ලීමක්
අවස්ථාව ලබා දීම ගැන
ස්තුතිවන්ත. ගරු අලි සහේනු මවුලානා මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
Thank you honorable chair. Bismillah ar-Rahman ar-Rahim. Today, I'm really delighted to participate in this vote of Health Ministry, which is under the leadership of a professional doctor, none other than Honorable Minister Dr. Ramesh Pathirana. As I always felt, the Minister of Health should be one from the medical profession. Even in the previous government, whenever we requested former Minister Dr. Rajita Senarat, we were able to have the hospital requirements executed promptly as he understood the crisis, as he was a doctor himself. So I am so glad that a person of your caliber is heading the Ministry of Health, and so as your state minister. Having said that, Honorable Minister, let me draw your kind attention to the almost completed surgical unit of the base hospital in Eravur, which was upgraded to type B base hospital in 2011. And this is a hospital that caters to a population of almost 110,000, where all communities benefit from this important hospital called Eravur Base Hospital. 90% of this building completed, and excess construction, the company which was doing the construction, have mentioned that it will be completed before December 2023. It would be much appreciated if you could instruct through your good office to hasten the completion as soon as possible. I also take this opportunity to invite you to come and commission the functioning of the surgical unit of Eravur Base Hospital. Next, I would like to draw your kind attention to the teaching hospital of Batticolo. At Batticolo Teaching Hospital, the renal unit and the cardiology unit buildings work as yet to be completed, having done more than 90% of the construction and finishing of this project is being delayed. And also, according to the Department of National Planning of the Treasury, have approved 8 building complexes for the teaching hospital of Batticolo in order to have the following the complexes to be constructed, such as construction of ward complex, construction of surgical unit, construction of maternal and pediatric unit complex, construction of radiology and laboratory unit complex, construction of quarters for doctors and nurses, expansion of oncology unit equipped with iodine therapy. However, considering the dilapidated condition of the old buildings of this teaching hospital, I urge you, Honorable Minister, to consider at least one building complex with the 6 stories to be completed. Whilst I understand the economic crisis we are in, your favorable consideration in the construction of this one building will be appreciated. Furthermore, the Batticolo Regional Director of the Health Services has indicated there are vacancies in the following areas. More than 12 hospitals without permanent doctors in Batticolo district. More than 20 dispenser vacancies exist in the Batticolo region. 47 midwives vacancies, 105 minor staff, and 6 MLTs. The other areas that require attention are a dire need for an MRI unit to the teaching hospital of Batticolo, which is not available anywhere in the eastern province. So MRI unit. And also many ambulances are under repair. Even Dr. Harsha was telling that there are more ambulances to be coming, and please consider Batticolo district as well. Then the provincial water checking. Having said that, since my time is limited, I would like to draw your kind attention to those 1,500 dengue field assistants who were given appointment way back in 2017, August 22nd, to be given permanent, permanent. So kindly consider, because they are doing a wonderful job in this area all over the island. So having said that, let me thank you and wish you all the best, Honorable Minister. Thank you.
Thank you for your kind words, and we will be moving another cabinet paper seeking the approval to recruit these 1,500 dengue control, you know, the workers to the mainstream line. We'll try and see whether we can get the approval.
in relation to Eravur hospital matter, if it's nearing completion, we will complete that one and come to see that. Okay. Thank you.